Honorable Dr. Hindu Masunil Senevi, you have 13 minutes, Honorable Minister.
බොහොම ස්තුතියි නියෝජ්‍ය කතානායකතුමනි. අද දවසේ නියෝජ්‍ය කතානායකතුමනි තාම වැදගත් පනතක් සහයයට ගෙනෙන සංශෝධනයක් විවාදයට ගැනෙනවා. මේ සමහර කතා අහගෙන ඉන්නකොට නියෝජ්‍ය කතානායකතුමනි මට හිතෙනවා අද දවසේ විවාදයට තේමාවක් තියෙනවද කියලා. අඩුම තරමින් වැකියක් දෙකක්වත් ඒ වෙනුවෙන් එකතු කරනවා නම් වටිනවා. විශේෂයෙන්ම කාන්තාව බලගැන්වීම පිළිබඳව කෙරෙන සාකච්ඡාවක් නිසා 2024 අංක 37 දරන කාන්තාවන් සවි බැලගැන්වීමේ පනත පිළිබඳවයි අපේ සාකච්ඡාව. මේ වන විට ඒ සම්බන්ධ කරුණු බෙහෙවින් අනාවරණය කරලා තිබෙනවා. මුලින්ම මා කැමති ස්තුතිවන්ත වෙන්න ගරු සරෝජා පෝල්රාජ් ඇමතිතුමියට. මේ වටිනා සංශෝධනය මේ විදියට රැගෙන එම පිළිබඳව, මොකද මේ පාරිශ්‍රමික දීමනාව නැත්තම් මේ වැඩි කිරීම ඉතාම උචිත වැදගත් අත්‍යවශ්‍ය දෙයක් හැටියට අප පිළිගන්නවා. ඉන් කාන්තාව සවි බැලගැන්වීම කියන එක සංකල්පීය වගේම ප්‍රායෝගික තලයේත් ඉතාම වැදගත් ලෙස ඉෂ්ට වෙන නිසා මේ සම්බන්ධ කරුණු රැසක් අනාවරණය වුණත් අද මේ සභාව තුළ මම කැමති වෙනවා නියෝජ්‍ය කතානායකතුමනි ටිකක් වෙනස් පැත්තකින් කරුණු දක්වන්න මේ පිළිබඳව. කාන්තාව එහෙම නැත්නම් ස්ත්‍රිය පිළිබඳ අපේ පෘථුල සාකච්ඡාව මේ පනත හැම අතින්ම ඉක්මවා යන විස්තීර්ණ එකක්. ඒ වැදගත්කමේ යම් තලයක් මේ පනතෙන් සාකච්ඡා කෙරෙනවා. එසේ වුණත් කාන්තාව බලගැන්වීම සහ ඒ විෂය පිළිබඳ අපේ උනන්දුව සාකච්ඡාව අතිශය පුළුල් එකක්. එසේම කාන්තාව පිළිබඳ කරන මේ සංවාදය කරුණු දැක්වීම විවාදය ආරම්භ කරමින් යෝජනාව කරමින් ඇමතිතුමියත් සිහිපත් කළා. කිසි විටක අනුකම්පාව කේන්ද්‍ර කරගෙන කළ යුත්තක් නෙමේ. කිසිදු ආකාරයකින් වෙනස්ව සැලකීම හෝ වෙනස් සිතීමක් අඩුම තරමින් වෙනස් හැඟීමක් හෝ කාන්තාව වෙත යොමු විය යුතු නැහැ කාන්තාවක් වීම නිසාම. අප ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්තියක් ලෙස මේ තත්ත්වය පිළි අරගෙන ඒක ක්‍රියාකාරීත්වයක් විදියට බිමට පොළවට ගෙනහැල්ලා වැඩසටහන් හදපු ඒ වෙනුවෙන් දිනපතා මහන්සි වෙන ව්‍යාපාරයක්. ඒ නිසා අපි පනතක් පිළිබඳ සංශෝධන පිළිබඳ සාකච්ඡා කරන්නෙම ඒක ජන සමාජයේ ක්‍රියාකාරීත්වයක් සමග අවියෝජනීය බැඳිලා තියෙන හැටි කල්පනාවට අරගෙන මට සිහිපත් වෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි ගැහැණු අපි එකමිටට කියලා තේමාවක් හදාගෙන අපි දේශපාලන මැදිහත්වීමක් කරලා කාන්තාව වෙනුවෙන් අතිවිශාල අදහසක් සංකල්පයක් ප්‍රතිපත්තියක් සහ ක්‍රියාකාරීත්වයක් පොළවට ගෙනාවා. කාන්තාව දෙස බලන බැල්මේ මේ දර්ශනයට මේ බැල්මට අපි හැමෝටම තිබෙනවා විශාල ඉතිහාසයක්. කාන්තාව සවි බල ගැන්වීම ගැන අපට පුළුවනි මාර්ග දෙකකින් කල්පනා කරන්න. එකක් තමයි කාන්තාව කාන්තාව තුළම ශක්තිමත් කරන්නේ කොහොමද කියන එක. දෙවැනි එක තමයි කාන්තාව සමාජය තුළ පුරවැසි තැනැත්තියක් හැටියට ශක්තිමත් කිරීම සහ ඒහා බැඳුණු ආනුෂාංගික වරප්‍රසාද අයිතීන් සහ අවස්ථාවන් පිළිබඳ සාකච්ඡාව. මේ අතරින් මා පළමුව සාකච්ඡා කරන්න කැමති වෙනවා කාන්තාව කාන්තාව ගැනම හිතන විදිය. මොකද මේක ඉතාම වැදගත් වෙනවා සංකල්පීයව දාර්ශනිකව කරුණක් මේක ඇතුළේ ගැබ්බෙන නිසා. ඇගේ නිසි දැක්ම ඈතුළම බීජයක් ලෙස දැරියකගේ ළමාවියේම රෝපණය කරලා පෝෂණය කරන්නට ඕන. ඒ හරහා තමයි දිගු ගමනක් යන්න පුළුවන් වෙන්නේ. ඒ හරහා තමයි විශාල ජයග්‍රහණයන් රැසක් සමාජයක් හැටියට කාන්තාව ශක්තිමත් කිරීම සම්බන්ධව අත්පත් කරගන්න පුළුවන් වෙන්නේ. කාන්තාවගේ වරප්‍රසාද මා කලින් කිව්වා වගේ අවස්ථාවන් ආරක්ෂාව පහසුකම් මේ පිළිබඳ බිලිඳු වියේ සිටම පෞරුෂ වර්ධනයට අදාළ කාරණයක් හැටියට මේ අදහස රෝපණය වෙන්න ඕන සමාජයක. මම හිතනවා මේ කාරණය බැඳිලා තිබෙන්නේ අධ්‍යාපනයත් එක්ක. මුල් ළමා වියේ සිටම සංවිධානාත්මකව ද්විතීය තෘතීය අධ්‍යාපනය දක්වා වෘත්තීය මට්ටම් දක්වා අරගෙන එන්න ඕන අදහසක් මේක. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලදී නියෝජ්‍ය කතානායකතුමනි මෙතනට පැවරෙනවා ලොකු වගකීමක්. මේ අදහස ඉතාම සියුම් විදියට සාකච්ඡා කරන ගීතයක කොටසක් මම කැමති ඔබතුමාටත් මේ සභාවටත් මතක් කරන්න. නුදුරු දිනයක අපෙන් සමුගත්ත අති විශිෂ්ට කාන්තාවක් තමයි ශ්‍රී ලංකාවේ ජීවත් වුණු ආචාර්ය නන්දා මාලිනිය. දැරිය තුළ මේ බලගැන්වීම කරන අයුරු ඇගේ සුප්‍රකට ගීයක තිබෙනවා. ඒක මහින්ද අල්ගම මහත්මා ලියෝ ගීයක්. චන්ද්‍ර මඩුළු යට සුරංගනාවන් දූනලවන්නට ගීත ගයනවලු. දුවේ එපා ඒ කතා අහන්නට ඒ නැලවිලි ගී මමයි ගයන්නේ. අම්මා කියන්නේ. එයා කියනවා මේ සත්‍ය මුලින්ම හෙළිදරව් කරන්න ඕන දැරියකට. මේ බලගැන්වීම පටන් ගන්න ඕනේ එතනින්. මුලින්ම රෝපණය කරන්න ඕන මේ සත්‍ය. මවගේ භූමිකාවේ ප්‍රබල බව. ඇයම සිය දියණියට සියුම් විදියට ශක්තිය සපයනවා, තාර්කික බවට යොමු කරනවා පුංචි කාලේ ඉඳලම. මේක තමයි මා කලින් කියූ අර සංකල්පීය කොටස. මොකද මේ නැලවිලි ගී කියන්නේ අම්මා. අම්මා ඒ කාරණය සුරංගනාවකට පවරන්නේ නැතුව ඉතාම තාර්කික විදියට සත්‍ය විදියට දැරියට හෙළි කරනවා. මම තමයි ඔබේ ළඟ ඉන්න ආරක්ෂකයා. එතනින් තමයි පටන් ගන්න ඕන කියලා. මේ බලගැන්වීම අධ්‍යාපනය හරහා එන්න ඕනේ කියන එක මා කලිනුත් කීවේ මේ බඳු නිර්මාණ අධ්‍යාපනය හරහාම සාකච්ඡා කරන්න ඕන නිසා. මා කැමති වෙනවා මේ ගරු සභාවට මෙන්න මේ කුඩා පොත්පිංච නැවත වතාවක් ඉදිරිපත් කරන්න සිහිගන්වන්න. 20 සියවස ඉතිහාසයේ මගහැරුණු මොහොත සහ ජාතික පුනරුදය පිළිබඳව අපි ජාතික ජන බලවේගයේ හැටියට මේ කුඩා පොත්පිංච ඉදිරිපත් කළා. මේ කුඩා පොත්පිංචේ තිබෙනවා විශිෂ්ට කාන්තාවන් 4 පිළිබඳව අදහස්. කාන්තාව බලගැන්වීම පිළිබඳ අධ්‍යාපන කටයුත්ත අපට පුළුවනි අපේ රටේ හිටපු සෝමාදේවිය වෙන්න පුළුවන්, අනුලාදේවිය වෙන්න පුළුවන්, සුගලා බිසව වෙන්න පුළුවන්, ඕන තැනකින් පටන්ගෙන කරුණු දරුවන්ට කියා දෙන්න. ඒව ඉතාම වැදගත් ඉතිහාස කරුණු. ඒ ඓතිහාසික කාන්තාවන් සහ වැදගත් ශක්තිමත් බලවත් වෙච්ච කාන්තා පෞරුෂයන් පිළිබඳ කරන සාකච්ඡාව අපි දරුවන්ට ගෙනියන අතරේ අපිට පුළුවන් වෙන්න ඕන සමකාලීන විශිෂ්ට ගැහැණිය නූතන විද්වත් කාන්තාව පිළිබඳවත් දරුවන්ට උගන්වන්න. ඒ බලගැන්වීම කියන එක ආර්ථික කාරණයකට ඌනණය කරලා සාකච්ඡා කරන එක සුදුසු නැති නිසායි මා මේ තරම් මේ මාතෘකාව ඈතට ගෙනියන්න පුළුවන්ද කියලා බලන්නේ. ඒ නිසාම තමයි එහෙම නැත්නම් මේ නූතන විද්වත් කාන්තාව පිළිබඳ සාකච්ඡාව මගහැරෙනවා. ඒ නිසාම තමයි කාන්තා හිමිකම් පිළිබඳ අති විශාල මැදිහත් වීමක් කරපු මේ විශිෂ්ට චරිත හතර සිහිපත් කරන්න ඕන. උදාහරණ සඳහා පමණයි මේ පොත්පිංචේ සඳහන් වෙනවා 20 සියවසේ ශ්‍රී ලංකාවේ දැනුම් නිෂ්පාදනයේ බල කුළුණු 10 විතර පිළිබඳව DJ විමල සුරේන්ද්‍රගේ ඉඳලා. ඒ අතරේ තමයි ඉන්නේ ආචාර්ය කුමාරි ජයවර්ධන, දැනටත් දිවමන්ව සිටින අති විශිෂ්ට ශාස්ත්‍රවන්තයා. ඒ වගේම ගෘහ නිර්මාණ ශිල්පයේ ප්‍රමුඛ කාන්තාව, සමාරම්භක කාන්තාව හැටියට ගැනෙන මිනට් ද සිල්වා මැතිණිය. ඒ වගේම තමයි කාන්තා සෞඛ්‍ය පිළිබඳව දකුණු ආසියාවටම ආසියාවටම විශාල පරමාදර්ශයක් සපයපු වෛද්‍ය සිවා චින්නතම්බි මැතිණිය. කාන්තාව බලගන්වන්න වෙන්නේ මෙන්න මේ ගැඹුරු සාකච්ඡාව ඇතුළ කියලායි මගේ කල්පනාව. අපේ ඇමතිතුමියගේ යෝජනාවට සහාය පාලන කර අතරෙම ඒ වගේම අයිෂා රවුෆ් මැතිණිය. අයිෂා රවුෆ් මැතිණිය තමයි මුස්ලිම් දැරියන්ගේ අධ්‍යාපනය පිළිබඳව විශිෂ්ටම මැදිහත්වීමක් කරපු කාන්තාව. එතුමිය මුස්ලිම් දැරියන්ගේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් කොළඹ නගරයේ කොඩි අලවි කරමින් විකුණමින් අරමුදල් හදාගෙන 1947 පාසලක් පටන් ගන්නවා. එතුමියෙහි විදුහල්පතිනිය වෙනවා. මෙන්න මේ වගේ පරමාදර්ශී කාන්තාවන් පිළිබඳ සාකච්ඡාව අධ්‍යාපනය හරහා කුඩා සන්ධිය ඉඳලම අපේ දරුවන්ට දායාද කළොත් කාන්තාව බලගැන්වීම කියන එක ශිෂ්ටාචාරමය කටයුත්තක් හැටියට අප අතට එනවා. එහෙම නැත්නම් පනතකට එකතු කරන සංශෝධනයකට ඔබට ගියපු සාකච්ඡාවක් අපිට දියත් කරගන්න පුළුවන් වෙනවා. කාන්තා අයිතිය ගෞරවය කරුණීය කතානායකතුමනි, අපේ රජය විශිෂ්ට පියවර සම අපේ රජය අරන් තිබෙන විශිෂ්ට පියවර සමග බැඳිලා තිබෙනවා, ප්‍රායෝගික තලයේ බැඳිලා තිබෙනවා. උදාහරණයක් හැටියට අපි දන්නවා ගරු ජනාධිපතිතුමා ඇතුළු අප සියලු දෙනා කාලාන්තරයක් තිස්සේ පෙන්වලා දෙනවා කාන්තා හිංසනය සිදුවන තැනක් හැටියට පොදු ප්‍රවාහන සේවය. ඔබ සියලු දෙනා දන්නවා, මේ ගරු සභාව දන්නවා, පොදු ප්‍රවාහන සේවය සම්බන්ධව අපේ ප්‍රවාහන අමාත්‍යතුමාත් නියෝජ්‍ය අමාත්‍යතුමාත් අප සියලු දෙනා අරන් තිබෙන සාධනීය පියවර. ඉන් එකක් සිහිපත් කළොත් මෙට්‍රෝ බස් නැමැති ඉතාම පහසුකම් සහිත ශිෂ්ටත්වය සමග බැඳුණු නව නිර්මාණයක් ඇතුළත තියෙන ඕන පහසුකම් ගැබ්වුණු බස් සේවාව. මේ බඳු බස් සේවාවකදී කාන්තාවට සිද්ධ වෙන්න පුළුවන් හිංසනය, ඒ හිංසනය සිද්ධ වෙන්න තියෙන අවස්ථාව මගහැරෙනවා. පහසුකම් සහිතව ගෞරවනීය විදියට නිසි ආසනයක වාඩි වෙලා යන හදබද නොවුණු බස් රථයක කාන්තා හිංසනය වැළකෙනවා. එනිසා කාන්තාව සවිබල ගැන්වීම කියන එක අපේ රජය බාර අරගෙන තිබෙන්නේ හුදු කතාබහකට විතරක් අදාළ කරගත්තු දෙයක් හැටියට නෙමෙයි. ඒක මහ පොළවේ සංවර්ධන ක්‍රියාදාමයන් එක්ක බැඳිලා තිබෙනවා. ඒ වගේම තමයි මම මතක් කරන්නට ඕන,
Honorable Minister, you have 2 minutes left.
මම මතක් කරන්නට ඕන විශිෂ්ට ලේකිකාව කමලා දාස් වෙන්න පුළුවන්, ලෝකේ හිටපු ඉන්දියාවේ හිටපු ශාන්ති දිසානායක වගේ අපේ රටේ ලේකිකාවන් කුස්සියේ යුද්ධය ඉවර කළා, දරුවන්ගේ සුමේ ඉවර කළා, දවස කෙලවර තමයි අන්තිමට කුස්සියේ මේසේ කෙලවරක තියාගෙන නවකතා කෙටි කතා කවි ගීත ලියන්නේ. ඇයට අතිරේක විවේකය සැලසෙන ශිෂ්ට සම්පන්න ජීවිතයක් අපට දායාද කරන්න පුළුවන් නම් කාන්තාව සවිබල ගැන්වෙන්නේ එතනදී. මම අවසන් වශයෙන් කැමති වෙනවා මේ විනාඩි දෙක පාවිච්චි කරන්න තවත් අතිරේක කාරණයකට. ඒ තමයි ඊයේ මේ සභාව තුළ කියවුණු යම් කරුණක් මා නිවැරදි කළ යුතුව වෙනවා. ඒ කරුණ බැඳිලා තිබෙනවා ඇත්තටම මා කලින් කිව්වා වගේ අධ්‍යාපනය සමග. මොකද නිසි අධ්‍යාපනයක් නොලැබීම ගරු නියෝජ්‍ය කතානායකතුමනි පුද්ගලයන්ට තමන්ට කරුමයක් වෙනවා වගේ මේක සමාජයටත් කරුමයක් වෙනවා. සමහර වෙලාවට ඒක පාර්ලිමේන්තුව කරත් ඇවිල්ලා තියෙනවා. ඊයේ විපක්ෂයක මන්ත්‍රීවරයෙක් ඉතාම සාවද්‍ය තොරතුරක් සභාගත කළා. රාජ්‍ය ආයතනයක සභාපතිවරයෙක් නම් කරලා, මහාචාර්යවරයෙක් නම් කරලා ඔහු වැටුප් දෙකක් ගන්නා බව, මේ ගැඹුරු සම්ප්‍රදායක් පිළිබඳව වෘත්තීය මට්ටමක් ගැන නොදැනීම නිසා හෝ කරුණු දැනගෙන මුලා කිරීමේ අදහසින් අපහාස කිරීමේ අදහසින් ගෙනාපු කාරණයක්. ඒ තමයි විශ්වවිද්‍යාල මහාචාර්යවරු සප්තවාර්ෂික නිවාඩු ලබලා රාජ්‍ය ආයතනවල හෝ වෙනත් ආයතනවල සේවය සපයනකොට මේ වැටුප් ගැනීමේ හැකියාව පිළිබඳව පතුරවා හරපු බරපතල ගණයේ බොරුවක්. මගේ අතේ තියෙනවා 2026/8/12 මේ කාරණයේ පිළිබඳ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් තොරතුරු දැනගැනීමේ පනත යටතේ කරුණු ඉල්ලලා මෙසේ අගතියටපත් වුණු මහාචාර්යවරයෙක් ගෙන්නගත්තු තොරතුරු. එතනදී කියනවා දැනට පවත්නා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇති චක්‍රලේඛ ප්‍රතිපාදන යටතේ විශ්වවිද්‍යාල ශාස්ත්‍රයේ සේවය නියුතු සප්තවාර්ෂික නිවාඩු හිමි ආචාර්යවරුන් හා නිලධාරීන් හට එම කාල සීමාව තුළදී දේශීය හෝ විදේශීය ආයතනයක වෘත්තීය කටයුතු වල නියැලිය හැකි බව එහි අවසන් කොටසේදී අහනවා. තමන්ගේ විශ්වවිද්‍යාලයේ වැටුප ගන්න ගමන් දෙවනුව සේවයට ගිය ආයතනයේ වැටුප ලබන්න පුළුවන්ද, දීවනා ලබන්න පුළුවන්ද කියන විමසීමට පිළිතුර මේකයි. සප්තවාර්ෂික නිවාඩු මත වෙනත් ආයතනවල තනතුරු දරන විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හා නිලධාරීන් හට එම ආයතන මගින් වැටුප් ගෙවීමේදී වැටුපට අමතරව ලබා දෙන ජීවන වියදම් දීමනාව වැනි ව්‍යවස්ථාපිත දීමනාවන් හැර එකී තනතුරට අදාළ වැටුප ගෙවිය හැක කියලා. එනිසා ඉතා පැහැදිලිව තිබෙන තත්ත්වයක් මේක. එනිසා ඒ සාවාද්‍ය තොරතුරට මා මේ විදිහට පිළිතුරු සපයන්නේ අපේ රජයේ වගකීම් බාර අරගෙන විශ්වවිද්‍යාල වල වැඩ කරන ප්‍රඥාවන්තයින් වැඩ කරනවා මේ වගේ ක්ෂේත්‍රවල තමන්ගේ සප්තවාර්ෂික නිවාඩු ඇතුලේ ඒකට සාධාරණයක් ඉටු කරන්න ඕන නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම අවසන් කරනවා අද දවසේ සාකච්ඡාවට ගැනුණු මේ කාන්තාව පිළිබඳ පනත ඉතාම වැදගත් එකක්. ගැහැණියගේ සතුට පැහැරගත්ත සමාජයක් මේක. එනිසා කාන්තාව සවිබත් බල ගැන්වීම සහ නිසි තැන ප්‍රදානය කරනවා කියන්නේ ඇගෙන් පැහැරගත් සතුට ඇයට ලබා දෙන එක. ඒක අධ්‍යාපනය සමග බැඳුණු දීර්ඝකාල කටයුත්තක්. ඒ සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග රජය විසින් ඉදිරියේදී ගන්නා බවත් දැනට රැගෙන තියෙන බවත් සිහිපත් කරමින් ගරු අමාත්‍යතුමියගේ යෝජනාවට සහාය පළ කරමින් නිහඬ වෙනවා. කාලය ලබා දීම ගැන බෙහෙවින්ම ස්තුතියි.